සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස පින්තුනේ අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලේ ඔබ දන්නවා උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙලා මුලින්ම පස්වග භික්ෂූන් වහන්සේලාට තමයි අවබෝධ කරගත් ධර්මයේ ප්‍රථම කොට දේශනා කරන්නට යෙදුනේ. කොණ්ණඤ්ඤ, වප්ප, බද්දිය, මහානාම අස්සජී කියන මේ පස් දෙනාට. අපේ බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා මුලින්ම ධම්මචක්ක දේශනාව අහලා පළවෙනි දවසේ කොණ්ණඤ්ඤ ස්වාමීන් වහන්සේ සෝවාන් ඵලයට පත් වෙනවා. දින පහක් මේ දේශනාව සිදු කරනවා. දෙවනි දවසේ වප්ප කියන ස්වාමීන් වහන්සේ, ඊළඟ දවසේ බද්දිය ස්වාමීන් වහන්සේ, ඊළඟට මහානාම අස්සජී කියන මේ ස්වාමීන් වහන්සේලා පස් නමම පිළිවෙලින් දින පහක් තුල ධම්මචක්ක දේශනාවෙන් බණ අහලා උතුම් සෝවාන් ඵලයට පත් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ පස් දිනාම අරමුණු කරගෙන අනන්ත ලක්කන කියන සූත්‍ර දේශනාවෙන් දහම් දෙසුවා. ඒ දේශනාවෙන් බණහල් අවසන් වෙනකොට මේ පස් දෙනාම උතුම් මරහත්වයට පත් වුණා. ඒ තමයි මේ බුද්ධ ශාසනයේ ප්‍රථම රහතන් වහන්සේලා පහළවීම. ඔය අතර යසකුල පුත්‍රයා ඇතුළු යාළුවෝ 54 දෙනෙක් ඇවිල්ලා බුදුහාඳුරන්ගෙන් බණහලා මේ ශාසනය තුළ පැවිදි වෙලා එකතු වුණා. ඒ අයත් උතුම් මරහත්වයට පත් වුණා. දැන් රහතන් වහන්සේලා 69ක් ඉන්නවා. පස්වග භික්ෂූන් වහන්සේලා සමග යසකුල පුත්‍රයා ඇතුළු 54 දෙනා ඔක්කොම 55යි අර පස් දෙනයි 69. මේ 69 පළවෙනි වස් කාලේ බුදුරජාණන් වහන්සේ සමග ඉසිපතන මිගදායි බරණැස ඉසිපතන මිගදායි භූමියේ වැඩ සිටියා. අපේ බුදුහාමුදුරු මුලින්ම වස් සමාදන් වෙලා වැඩ සිටිය භූමිය තමයි මූල ගන්ධ කුටි විහාරය කියලා හඳුන්වන්නේ. පළවෙනි වස් කාලේ අවසන් වෙලා මේ 69ක් මහරහතන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ දේශනා කරා චරත භික්ඛවේ චාරිකා මහණෙනි චාරිකාය වඩි බහුජන හිතායි බහුජන සුඛායි බොහෝ දිනාට හිත පිණිස බොහෝ දිනාට සැප පිණිස යහපත පිණිස අත්තායි හිතායි සුඛායි දේව මනුස්සාන් දේව මිනිස් ලෝකයාට හිතසුව පිණිස චාරිකාය වඩි එක මගකින් දෙනමක් යන්න එපා. එතකොට තවත් ප්‍රදේශයකට මේ ධර්මය ව්‍යාප්ත කරන්න තියෙන අවස්ථාව මගහැරෙන. ඒ නිසා එක මගකින් එක නමක් බැගින් වැඩම කරමින් ආදි කල්යාණ, මජ්ජේ කල්යාණ, පරියෝසාන කල්යාණ, මුල මැද අග කල්යාණ පිරිසිදු නිවන කරා පමුණවන පාරිසුද්ධම් බ්‍රහ්මචරියම් පකාසේති පිරිසිදු නිවන් මගම දේශනා කරමින් වඩින්න කියලා අර 69ක් මහරහතන් වහන්සේලා ධර්ම ප්‍රචාරයට පිටත් කරලා අපේ බුදුරජාණන් වහන්සේ කෙලින්ම වැඩම කරේ උරුවෙල් දනව්වට. ඒ උරුවෙල් දනව්වට වඩින ගමනේ මගදි කප්පාසික කියන වනයේදී තිංස වගිය කුමාරවරුත් මුණ ගැහුණා. ඒ අයටත් දහම් දෙසුවා. ඒ අයටත් එහි බික්කු භාවයෙන් පැවිදි උපසම්පදාව ලබලා දුන්නා. ඒ අයත් ධර්මය අවබෝධ කරගෙන විසිරිලා ගියා. බුදුරජාණන් වහන්සේ තනියම වැඩම කරේ උරුවෙල් කාශ්‍යපගේ තාපසාරාමයට. මේ උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප කියන තුන් දෙනා හරීම විශේෂයි මේ බුද්ධ ශාසනය. අද අපි විශේෂයෙන් මේ ධර්ම දේශනාව තුළ ඒ අය ගැන කතා කරන්නේ පෙර සසරි කරපු පින ධර්මාවබෝධයට කොච්චර උපකාර වෙනවද කියලා ඔබට මේ දේශනාව තුළ ඒ අතීත පින බුදුරජාණන් වහන්සේ ඔවුන්ව ධර්මාවබෝධයට හික්මවන්න ගත්ත උත්සාහය මේ සියල්ල තුළ අපිට පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙන. පිංහතුනි බුදුරජාණන් වහන්සේ වැඩම කරේ තනියම උරුවෙල් දනව්වේ උරුවෙල් කාශ්‍යපගේ තාපසාරාමයට බුදුරජාණන් වහන්සේ වඩින්නේ තනියම. සාමාන්‍ය කෙනෙක් හැටියට මහා ප්‍රාතිහාරි පාගෙන වැඩිය නෙමේ. ශ්‍රමණ ස්වරූපයෙන් ශ්‍රමණය අනිත් අයි දකින්නේ අන්න ශ්‍රමණය. ඒ කාලේ ඕන තරම් එක ඒක තාපසවරු ශ්‍රමණවරු පැවිද්දෝ බොහෝ පිරිස් තවස්කුණ දම් රකිනයි විමුක්තිය හොයනයි ඉඳලා තියෙන. එතකොට බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය ශ්‍රමණයෙක් වගේ සිවුරු පිළිකර අරගෙන උන්වහන්සේ වැඩම කරලා උරුවෙල් කාශ්‍යපගේ තාපසාරාමයට වැඩිය. උරුවෙල් කාශ්‍යපත් එක්ක ඉන්න 500ක් ගෝල පිරිස. ඒ වැඩම කරලා බුදුහාමුදුරුවෝ ආවට පස්සේ ඉතින් ඒ අයම ආශ්‍රමණය මොකද මේ වෙලාවේ. ඊට පස්සේ කිව්වා මේ අනේ මට ටික දවසකට නවාතැන් ගන්න තැනක් තියෙනවා නම් මට කුටියක් හරි තැනක් සූදානම් කරලා දෙන්න කියලා. නෙමෙයි ආගන්තුක කෙනෙක් වගේ. සාමාන්‍යයෙන් ආරාමයක වේවා පන්සලක වේවා ආගන්තුක ස්වාමීන් වහන්සේ වැඩියොත් ඒ ආගන්තුක කුටියක් බොහෝ වෙලාවට ආරාමවල තියෙනවා. ඒ වෙලාවේ මේ පිරිස කිව්වා අපිට නම් ඉඩකඩ නෑ කිව්වා. අපේ ඔක්කොම කුටිසෙනසුන් ඔක්කොම පිරිලා ඉන්න කට්ටිය මේ දවස්වල ගොඩාක් ඉන්නවා. ඔබ වහන්සිට මෙහෙ ඉඩ නෑ කිව්වා. ඊට පස්සේ උන්වහන්සේ කියා හිටියා බුදුහාඳුරෝ කොහේ හරි කමක් නෑ මට ටික දවසක් නවාතැන් ගන්න. ඊට පස්සේ එකක් කිව්වා අපිට වගකීම නම් බාරගන්න බෑ. අන්න අතන ගිනිහල් ගේ තියෙනවා. ඕකේ නම් හිටියට අපිට ප්‍රශ්නයක් නෑ. හැබැයි ওই ගිනිහල් ගේ මහා දරුණු විස සහිත ගිනි පිට කරන 이르දිමේ නාගයෙක් ඉන්නවා කියෝ. එතකොට එවැනි නයි ගැන අද අපිට අහන්න නෑ. එතකොට මේ නාගයක් කිපිලා එතකොට අපිට පේනවා මේ නාගේ සාමාන්‍ය නයිකුට වඩා යම් වෙනස් විදිහේ නාග ලෝක ගැන සඳහන් වෙනවා. නාග වර්ග ගොඩාක් ගැන දේශනාවල සඳහන් වෙනවා. එතකොට මේ නාගයා ගිනි පිට කරන තරම් මහා බල සම්පන්න නයෙක් කියෝ. අපි දන්න අපිට වගකීම ගන්න බෑ කැමති නම් ඉන්න කි. බුදුරජාණන් වහන්සේ වදලා එතන මට හොඳයි කි. එදා රාත්‍රී බුදුරජාණන් වහන්සේ අර ගිනිහල් ගියේ වැඩ සිටියා. දැන් මේ පිරිස මේ තවුස් දම් පුරන උරුවෙල් කාශ්‍යපත් එක්ක ඉන්න 500ක් දෙනා කට්ටිය එකතු වෙලා කතා වුණා. මෝඩ ශ්‍රමණේ හෙට උදේට ওই නාගයක් හිපිලා ගිනි පිට කරොත් උදේ අපිට දැවිච්ච අලු ටිකක් විතරයි හොයාගන්න ලැබෙන්නේ. අපි කියපු දේ ගණන් ගත්තා. කමක් නැහැ ඉතින් විහිං නැසෙන එකනේ කියලා ඔහොම කතා වෙවි හිටියේ. දන්නේ නැහැ බුදු කෙනෙක් උන්වහන්සේගේ බලය ගැන කවුරුත් දන්නේ නැහැ ඒ පිරිස අතර. එදා රාත්‍රී බුදුරජාණන් වහන්සේ මේ ගිනිහල් ගේ ඇතුලේ භාවනාවෙන් වැඩ ඉඳිද්දී මේ නාගයා දැකලා නාගයා කිපුණා මගේ ගිනිහල් ගේට මේ රාත්‍රී ඇතුළුනේ කවුද කියලා. මේ නාගය බුදුරජාණන් වහන්සේ දෙසට ගිනි ජාලාවක් පිට කරා. එතකොට පේනවා අපිට මේ සාමාන්‍ය අපි දකින තිරිසංගත නයෙක් නෙවෙයි. ගිනි ජාලාවක් පිට කරනවා. බුදුරජාණන් වහන්සේ තේජෝ කසිනේට සමවැදිලා බුදු සිරුරේ ඊට වඩා විශාල ගිනි ජාලාවක් පිට කරා. මේ නාගයා බයෙන් තැතිගත්ත නාගයා දමනේ වුණා. බුදුරජාණන් වහන්සේ කොහොම හරි උන්වහන්සේගේ ප්‍රාතිහාර පාර පෙළහර පාල රාත්‍රී නාගයා දමනේ කරා. දැන් ඈතදී මහ කරුවලේ රාත්‍රී කාලේ ගිනිහල්ගේ පැත්තෙන් විශාල ගින්නක් පේනවා. විටින් විට ඇති වෙන ගිනි ජාලාවක් දැක්කා. මේ අය කතා වුණා වෝන් අපි කිව්වේ අපි කතා වුණේ හරියට හරිනේ. නාගයා කිපිලා. දැන් හෙට උදේට අපිට අලු ටික තමයි එකතු කරගන්න වෙන්නේ. අනේ පව් මේ අසරණ ශ්‍රමණයා කියලා මේ අය කතා වුණා. උදේ පිරිස ගිනිහල්ගේ ළඟට ගියා බලන්න මොකද්ද වෙලා තියෙන්නේ. යනකොට මෙන්න බුදුරජාණන් වහන්සේ සිවුරු පාත්‍ර අරගෙන සිවුරු පොරෝගෙන උදේ පාන්දර පින්ඳ පාතේ වඩින්න ගිනිහල් ගෙයින් එළියට වැඩියා. වැඩම කරලා අර නාගය දමනේ කළ උන්වහන්සේගේ පාත්‍රෙන් අරගෙන ශ්‍රී හස්තයෙන් අල්ලලා බිමින් තිබ්බා. ඔහු බුදුරජාණන් වහන්සේ දෙසට හැරිලා හිසෙන් ගෞරව දක්වලා ඇදිලා ගියා. මේක දැක්ක මේ පිරිස කල්පනා කරා මහා පුදුම ශ්‍රමණේක්නේ මේ මහා දරුණු නාගයව දමනය කරලා. ඒ වුණාට ඉතින් අපේ උරුවෙල් කාශ්‍යපුත්තමයා වගේ රහතෙක් නන් නෙමෙයි කියලා හිතුණා. ඔන්න බලන්න වැරදි දෘෂ්ටියකට ආවට පස්සේ තියෙන භයානකකම. උරුවෙල් කාශ්‍යප හිතාගෙන හිටියේ තමන් රහත් කියලා. තමන් විමුක්තියට පත් නොවී විමුක්තියට පත් වුණා කියන වැරදි දෘෂ්ටියක බැසගෙන හිටියා. උරුවෙල් කාශ්‍යපගේ ගෝලියෝ ටික හිතාගෙන හිටියේ අපේ ගුරා අපේ ශාස්ත්‍රුන් වහන්සේ හැටි ශාස්ත්‍රු විදියට පිළිගන්නේ. එයාගේ ගෝලයෝනේ ඒ අය හිතා හිටියේ අපේ උත්තමයන් වහන්සේ ඔක්කොම අවබෝධ කරගත්ත රහතෙක් කියලා. දැන් අර පිරිස කතාව කල්පනා කරා, ඔය ඉතින් මොන පෙළහර පෑවත් මේ ශ්‍රමණයා අපේ උරුවෙල් කාශ්‍යප උත්තමයා තමයි නියම රහත. එහෙම හිතුවා. ඊළඟ දවසේ ඔය වගේ ගොඩාක් බුදුරජාණන් වහන්සේට විනේ සඳහන් වෙනවා උරුවෙල් කාශ්‍යප දමනය කරන්න අපට හිතා ගන්න බෑ. 1000 ගාණක් ප්‍රාතිහාර පෑවා කියන. ඒ හැම වෙලාවකම මේ ප්‍රාතිහාර දැකලා ඔවුන් පුදුමෙන් පුදුමයට පත් වෙනවා. හැබැයි ඔවුන් ආයෙමත් හිතනවා ඒ වුණාට ඉතින් ඔය මොන පෙළහර පෑවත් අපේ උරුවෙල් කාශ්‍යප උත්තමයා වගේ රහතෙක් නෙමෙයි කියලා හිත. දෘෂ්ටියකට බැසගත්තට පස්සේ දෘෂ්ටියෙන් ගලවන්න අමාරුයි. බලන්න ඒක සඳහන් වෙන ගොඩාක් සිදුවීම් තියෙනවා. අපි කීපයක් ගැන බලමු. එක දවසක් විශාල සීතලක් ආපු වෙලා දැන් ගිනි තපින සීතලට අද කාලෙ වගේ මේ දේවල් සීතලට උණුසුම් කරන යන්ත්‍ර මේවා තිබුණ නෑ ඒ කාලවල. එතකොට ගිනි තපිනවා, ගිනි ගොඩවල් ගහගෙන ගිනි තපිනවා සීත කාලෙට. දැන් දර පලන්න උත්සාහ කරනවා යකඩ කෑලි වගේ මේ දර කෑලි. දරවලට ගහනකොට පොරව නැමෙනවා, දර පැලෙන්නේ, පොරව ඇද වෙනවා. ගහනවා ගහනවා පොරව ඇද වෙනවා, දර පැලෙන්නේ. ඉ බුදුහාඳුරෝ ඊර්දියෙන් අදිෂ්ඨාන කරපු දෙයක්. බුදුරජාණන් වහන්සේ හිතට වැඩම කරලා ඇහුවා, මොකද දර පලා ගන්න අමාරුද? අනේ බලන්න ශ්‍රමණේ, මේ පොරෝ කීපයක්ම පොරෝ නැමිලා ගියා, දර පැලෙන්නේ නැණි කියෝ. මං දර ටික පල්ලා දෙන්න දෙව්. ඔබ වහන්සේ, බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තය අර දර ගොඩ දිහාවට දිගු කරලා අදිෂ්ඨානයක් කරා. ඒ දර ටික කෑලි කෑලි වලට, පුංචි කෑලි වලට පැලිලා වෙන් වෙලා ගියා. මේ පිරිස පුදුමෙන් පුදුමයට පත් වුණා. මේ ශ්‍රමණයා මහා ඍද්ධිමතෙක්, මහා පුදුම ඉර්ධිමේ හැකියාවක් තියෙන කෙනෙක්නේ. ආයි හිතනවා ඒ වුණාට ඉතින් අපේ උරුවෙල් කාශ්‍යප උත්තමයා වගේ රහතෙක් නම් නෙමෙයි වෙන්නේ නැති. ආයි දවසක් ගිනි තපින තැටි මදි වෙලා, තැටි හොයනවා හොයනවා රත් සීතලට ගිනි තපින තැටි හොයාගන්න. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ ඇහුවා, මේ ගිනි තපින තැටි මම අවල දෙන්නද? අනේ ශ්‍රමණිය, උභහන්සිට පුළුවන්ද? බුදුරජාන් වහන්සේ ඉරදියෙන් ගිනි තපින තැටි මැව්වා. ඔවුන් පුදුමෙන් පුදුමයට පත් වුණා. මේ ශ්‍රමණයා මහා පුදුම කෙනෙක්නේ, මහා ඉරදිමතේ. ඒ වුණාට ඉතින් අපේ උරුවෙල් කාශ්‍යප උත්තමයා වගේ රහතෙක් නෙමෙයි කියලා ආහිතන. ඔය වගේ සිදුවීම් ගණනාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ප්‍රාතිහාර 1000 ගාණක් 1000 ගාණක් ප්‍රාතිහාර පෑවකින උරුවෙල් කාශ්‍යප ඇතුළු පිරිස දමනය කරා. ඔන්න ඔය අතර දවසක් බුදුරජාණන් වහන්සේ එදා දැන් ওই විදිහට පෙළහර පාමින් ප්‍රාතිහාර පාමින් ඉන්නකොට මේ උරුවෙල් කාශ්‍යපයි ගෝලියෝ ඔක්කොම පුදුම වෙලා ඉන්න. දැන් මේ බුදුරජාණන් වහන්සේගේ 이르දිමේ හැකියාව ගැන තාම බුදුහාඳුරු මේ අයට නිවන පිණිස දහම් දෙසලා නැහැ. පෙළහර දක්වන ඔවුන් දමනය කරගන්න. ඔය අතරේ එදා උරුවෙල් කාශ්‍යපගේ දායකයෝ ටික සාමාන්‍ය දුරුතු පොන් පොහෝ දවසේ ඉන්නකොට, පොහේ දවසේ චාරිත්‍රයක් තිබිලා තියෙනවා. උරුවෙල් කාශ්‍යපගේ දායකයෝ ටික බොහෝම වටිනා විදිහට පිරිකර අරගෙන දානමාන හදාගෙන පෙරහැරෙන් එනවා උරුවෙල් කාශ්‍යපගේ ආරාමයට. මේවා පූජා කරලා යන බොහෝ පිරිසක් එනවා. එදාට තමයි ඉන්න හොඳම දායකයෝ ටික එන්නේ පැහැදිච්චයි. රාජකුමාරවරු, සිටුවරු, ධනවත් අය එනවා. කලින් දවසේ රාත්‍රී උරුවෙල් කාශ්‍යප කල්පනා කරා හෙට ඔන්න අංග මගද වාසී අපේ දායක පිරිස පෙරහැරෙන් එන දවස. මේ ශ්‍රමණයා, මේ 이르දිමේ හැකියාවක් ඇති මේ ශ්‍රමණයන් වහන්සේ මෙතන ඉඳලා ප්‍රාතිහාර පෑවොත් එහෙම මේ මිනිස්සු ඉදිරියේ මොනවා හරි 이르දිමේ ප්‍රාතිහාරයක් පෙන්නුවොත් අපේ දායක ඔක්කොම මේ ශ්‍රමණයාගේ පැත්තට හැරෙයි. අපිට දායකයෝ ටිකක් නැති වෙලා යයි. මෙයා ගැන පහදී කොහොම හරි හෙට දවසේ මෙයාව එලෝ ගන්න ඕනේ, මිනිස්සු එන්න කලින් මෙතනින් පන්න ගන්න ඕනේ කියලා හිතුවා. ඔන්න බලන්න කෙලෙස් සහිතව ඉරිසියාවත් එක්ක කෙනෙක්ගේ හැකියාවත් එක්ක ඇතිවෙච්ච හැඟීම් මේ උරුවෙල් කාශ්‍යපට ආපු අදහස. රාත්‍රී බුදුරජාන් වහන්සේ දැක්ක උරුවෙල් කාශ්‍යපගේ හිතේ තියෙන අදහස. ඔහු හිතන දේ පහුවදා උදෑසන බුදුරජාණන් වහන්සේ සිවුරු පාත්‍ර අරගෙන අහසින් වැඩියා හිමාල කඳු මුතුනි තියෙන උතුරු කුරු දිවයිනට වැඩම කරා. ඒ වැඩම කරලා අනෝතත්ත විලෙන් පැම් පහසු වෙලා ඒ විලාසල බුදුරජාණන් වහන්සේ සමාපත්තියෙන් වැඩඉන්නකොට දෙවියන් විසින් ඒ වෙලා බුදුරජාණන් වහන්සේට දිවිය මේ භෝජනවලින් දානි පිළිගැන්නවා කිය දානි වලදලා සමාපත්තියෙන් වැඩඉන්නකොට ඒ වෙලා බුදුරජාණන් වහන්සේ බුදුවැසින් ලෝකෙ දිහා බැලුවා. අන්න එදා දැක්කා මයංගනයට යක්ෂයන් එකතු වෙලා ලංකා භූමිය අනාගතයේ බුද්ධ ශාසනයේ පිහිටන ආරක්ෂාවෙන භූමිය ලංකාවට වැඩම කරලා යක්ෂයන්ගෙන් ලංකා භූමිය ආරක්ෂා කරගත යුතුයි කියලා කල්පනා කරලා එතනින් අහසින් වැඩම කරනවා මයංගනයට. ඒ තමයි පළවෙනි ලංකා ගමනේ. ඉතින් එහෙම වැඩම කරලා යක්ෂයන් දමනය කළ දහම් දෙසලා ආපහු බුදුරජාණන් වහන්සේ හවස් වෙනකොට උරුවෙල් කාශ්‍යපගේ තාපසාරාමයට ඉදා වැඩියා. දැන් ඒ වෙනකොට අර අංග මගද වාසීන් ඇවිල්ලා දන් පැන් පූජා කරලා දානි දීලා පැහැදිලා මේ ඔක්කොම දැන් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ඈතින් වඩිනවා පාත්‍ර සිවුරු අරගෙන. උරුවෙල් කාශ්‍යප ඇතුළු පිරිස දැන් බොහොම සතුටෙන් ඉන්නවා. අද ගොඩක් තෑගි භෝග හම්බෙලා කොහොම හරි මේ ශ්‍රමණයා හිටියෙත් නෑ, පෙළහර පාන්න කෙනෙකුත් නෑ, හැමෝම පැහැදුනා. ඕක හිත හිත ඉන්නකොට අන්න ඈතින් බුදුරජාණන් වහන්සේ වඩිනවා. ඒ වෙලේ උරුවෙල් කාශ්‍යප ඉස්සරහට ගිහිල්ලා කියනවා, ශ්‍රමණිය ඔබ වහන්සේ කොහෙද මේ ගියේ? ඇයි අපිට කියලවත් නැතුව ගියේ? අද අපේ දායකයෝ ආවනේ, අද අපේ අංග මගද වාසී බොහෝ දායක පිරිසක් පෙරහැරින් අපිව බලන්න ආපු දවස අපි ඔබ වහන්සේව හෙව්වා මේ අඳුන්නලා දෙන්න. ඇයි මේ නොකිය ගියේ කියලා ඇහුවා. ඔන්න බලන්න කපටික මේ කාලේ. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාලා උරුවෙල් කාශ්‍යප, ඔබ ඊයේ රාත්‍රී මේ විදියට හිතුවනේ, හිට මගේ දායකයෝ එන දවස මේ ශ්‍රමණයා ඉඳලා ඉරුදි ප්‍රාතිහාරයක් හරි පෑවොත් ඔක්කොම දමනේ වෙයි, ඔක්කොම මේ ශ්‍රමණයාගේ පැත්තට පහදී, අපිට දායකයෝ නැති වෙයි. ඊට කලින් කොහොම හරි හිට දවස මේ ශ්‍රමණයා එලෝ ගන්න ඕන කියලා ඔබ හිතුවනේ කිව්වා. බුදුරජාණන් වහන්සේට හිත පේනවා. ඒ වෙලාවේ උරුවෙල් කාශ්‍යප කියනවා, අනේ මට සමාවන සේක්වා, මේ ශ්‍රමණයා මහා පුදුම කෙනෙක්, මහා ඉර්ධිමතෙක්, මගේ හිතත් දකිනවා, මං හිතන දේවලුත් දකිනවනේ කියලා. අන්න දමනේ වුණා. ඔය වගේ තම් බුදුරජාණන් වහන්සේ ඉදිරි අවස්ථා කීපයකදී ඔහොම දමනේ වුණා. ඔය අතර තියෙනවා විශාල ගම් වතුරක් ඇවිල්ලා උරුවෙල් කාශ්‍යපගේ තාපසාරාමේ වතුරෙන් යට වෙනවා. සමහරු ගස් උඩ නැගල වහල උඩ නැගල බොහොම අමාරුවෙන් තමයි ජීවිත බේරගත්. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ අර ගිනිහල්ගේ හරියත් වතුරෙන් සම්පූර්ණ යට වුණා. උරුවෙල් කාශ්‍යප ඇතුළු පිරිස කල්පනා කර, අද නම් ඉර්ධි නෙමෙයි, අද නම් මේ ශ්‍රමණයා වතුර ගහගෙන යන්න ඇති. අන්න වහලටත් උඩින් වතුර යනවා. එහෙම කල්පනා කළ කොහොම හරි තිබිච්ච පාරුවක් ළඟට අරගෙන ඒකෙ නැගලා ගිනිහල් ගේ ළඟට ආවා. කොහොම මේ ශ්‍රමණයාට මොකද වුනේ කියලා බලන්න. මෙන්න ළඟට එනකොට මහා පුදුම දෙයක්. බුදුරජාණන් වහන්සේ ජල පහර මත සක්මන් කරනවා. විශාල ජල පහරක් යනවා. ඒ මත වතුරි ගෑවි නොගෑවි සිරිපා තබමින් ජල පහර මතින් බුදුරජාණන් වහන්සේ සක්මන් කරනවා. මේක දැක්ක උරුවෙල් කාශ්‍යප පුදුමෙන් පුදුමට පත් වුණා. මේ ශ්‍රමණයා මහා පුදුම ඉර්ධිමතේ. අර පාරුවෙන් ළඟට ඇවිල්ලා, ස්වාමීනි වඩින්න මේ පාරුවට කියලා පාරුවට වැඩම. අන්න එතනදී බුදුරජාණන් වහන්සේ වදාලා, උරුවෙල් කාශ්‍යප ඔබ රහතෙක් නොවේ, ඔබ රහත් වෙන මාර්ගයවත් දන්න කෙනෙක් නෙමෙයි, ඔය දුෂ්ටි අතහරින්න කියෝ. අන්න එතනදී උරුවෙල් කාශ්‍යප වැඳ වැටුණා. අනේ ස්වාමීනි, ඔබ වහන්සේ මගේ ආරාමයට වැඩම කරලා ඔබ වහන්සේ ප්‍රාතිහාර එක දෙක දක්වනකොට මට ඕක හිතුණා කියෝ. ඔබ වහන්සේ මට වඩා බල සම්පන්නයි, ඔබ වහන්සේ මහා පුදුම කෙනෙක්, මම රහත් නොවේ කියලා මට හිතුණා කීව. හිතිච්ච වාර අනන්තයි කීව. හැබැයි ඉතින් මං රහත් කියලා මේ හැමෝම හිතාගෙන ඉන්නවා. මගේ ගෝලියොත් හිතාගෙන ඉන්නේ මං රහතෙක් කියලා. මිනිස්සුත් මගේ දායකයොත් විශ්වාස කරනවා. ඒ නිසා ඉතින් මං එහෙමම හිටියා කීව ලැජ්ජාවට. ඔන්න බුදුරජාණන් වහන්සේ ඉදිරියේ උරුවෙල් කාශ්‍යප දමණය වුණා. ඒ පන්ස් ගෝලියෝ 500 දෙනත් අනේ අපේ මේ උත්තමයන් වහන්සේ නේද මේ ශ්‍රමණයන් වහන්සේ ළඟ වැඳ වැටෙන්නේ කියලා ගිහිල්ලා ඒ පිරිසත් එකතු වුණා. බුදුරජාණන් වහන්සේ මේ පිරිසටම දහම් දෙස්වා. ඒහි බික්කු භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබුණා. අර තවුස් පිරිකර තාපස බඩු මුට්ටු වතුරට වීසි කරලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මේ 500 දෙනාම ඒහි බික්කු භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබුවා. අර තවුස් පිරිකර වතුරේ ගහගෙන යනකොට මේ ගඟේ ටිකක් එහාට වෙන්න තවත් තාපස ආරාමයක් තිබ්බා. ඒ තමයි නදී කාශ්‍යප 300ක පිරිසක් එක්ක ඉනවරුල් කාශ්‍යපගේ සහෝදරේ. ඒ අය දැක්කා මේ ගඟේ ගහගෙන යන්නේ අපේ සහෝදරයාගේ උරුවෙල් කාශ්‍යප උත්තමයාගේ තාපසාරාමේ තිබිච්ච තවුස් පිරිකර නේද? අනතුරක් අද දන්නේ යම් කියලා ගියා. ඊටත් ගඟේ එහායින් ඉන්නවා ගයා කාශ්‍යප 200ක පිරිසක් ඉන්නවා. මේ තුන්දෙනාම රහතුන් හැටියට පෙනී සිටි උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප. උරුවෙල් කාශ්‍යපට හිටියා කියනවා 500ක්, නදී කාශ්‍යපට 300යි, ගයා කාශ්‍යපට 200ක අනුගාමික පිරිසක් හිටියා. මේ සියලු දෙනාමත් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා ඒහි බික්කු භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබුවා. මෙන්න මේ 1000ක් රහතන් වහන්සේලාට උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප ඇතුළු 1000ක් රහතන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ ආදිත්ත පරියාය කියන සූට දේශනාවෙන් එදා දහම් දෙසුවා. ඒ බණහල අවසන් වෙනකොට මේ 1000ක් රහතන් වහන්සේලා උතුම් අරහත්වයට පත් වුණා. පිංගතුනේ මේ දේශනාව දිහා ගනිද්දී ඔයි තමයි උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දමණය කරලා නොයේක් ඉරිදි ප්‍රාතිහාර පාලා දහසකට වඩා ඉරිදි ප්‍රාතිහාර දැක්වා කියන උරුවෙල් කාශ්‍යප ඇතුළු පිරිස දමණය කරන්න මේ අයව දමණය කරලා ධර්මාවබෝධයට හික්මවපු ආකාර. හැබැයි මේ සිදුවීම තුළ ඔබට හිතෙන්න පුළුවන් දැන් අපි සාමාන්‍යයෙන් අපි කෙනෙකුට ඔන්න කියනවා එයා පිළිගන්න නැත්නම් සමහරු කියනවා එක පාරයි, දෙපාරයි, තුන් පාරයි පිළිගන්න නැත්නම් ආයි මොකටද ආයි ආයි කියලා මොකටද අපි මේ එච්චර පිළිගන්න නැති කෙනාට ඔච්චර අපි කියන්න යන්නේ අතහැරලා දාන. බුදුරජාණන් වහන්සේ එහෙම අතහැරියේ නැහැ. 1000 ගානක් ප්‍රාතිහාර පාන උන්වහන්සේට කොච්චර අර ගිනිහල් ගේට දාලා නාගයාගේ අනතුරක් වෙනකම් බලාගෙන හිටියා. ඊළඟට දායකයෝ වෙන දවසේ කොහොමද මේ ශ්‍රමණයා එලෝ ගන්න කියලා හිතුවා. දැන් වෙන කෙනෙක් නම් හිත දැකලා මොකටද මම මේ අයට මෙච්චර දුක් විඳින්නේ මේ අයව බේර ගන්න කියලා යනවනේ යන්නේ. කිසි ගුණයක් නැති මිනිස්සු කියලා යනවා. හැබැයි බුදුරජාන් වහන්සේ අය එහෙම අතහැරියේ නැහැ. කොහොම හරි දමණය කරලා ධර්ම අවබෝධයට හික්මෙව. ඒකටත් හේතුවක් තියෙනවා පින්වතුනි. කල්ප 92කට පෙර පුස්ස කියලා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා වැඩ සිටියා. කල්ප 92කට කලින් මේ ළඟදීනේ මේ. ඒ කල්ප 92කට පෙර මහා කල්ප 92කට කලින් පුස්ස කියන බුදුරජාණන් වහන්සේ පහළ වෙලා වැඩ ඉන්නකොට ඒ කාලේ බොහෝම ශ්‍රද්ධාවන්ත රජ කෙනෙක් හිටියා. බුදුරජාණන් වහන්සේට පැහැදිලා අධිරාජ්‍යයක ඉදා ඔබ දන්නවා ධර්මාශෝක අධිරාජ්‍ය මුළු දඹදිවම තනි රජෙක් හැටියට පාලනය කරපු රජෙක්. ඒ වගේ පුස්ස බුදුහාඳුරු පහළ වෙනකොට මුළු දඹදිව තලයේම එකම රජෙක් යටතේ පාලනය වුණා. මේ රජතුමාට රාජ්‍ය විශාල නිසා පුත් කුමාරවරු 3 දෙනෙක් හිටියා. වැඩිමහල් පුත් කුමාරයාට රටේ විශාලම ප්‍රදේශයක් පවර්ලා තිබ්බා පාලනය කරන්න. දෙවනි රාජකුමාරයාට තවත් ප්‍රදේශයක් පවර්ලා තිබ්බා. 3 වෙනි රාජකුමාරයාට මේ විදිහට විශාල රට කොටස් 3කට බෙදලා රජ්ජුරුව තමයි පිය රජ්ජුරුව තමයි ප්‍රධාන රාජ්‍ය පාලකයා. පුත් කුමාරවරු 3 දෙනාට ප්‍රාදේශීය රාජ්‍ය 3ක් පාලනය කරමින් රජ්ජුරුවන්ගේ රාජ්‍ය කටයුතුවලට උපකාර කරන්න පවරලා තිබ්බා. රජ්ජුරුව පුදුම සද්ධාවන්ත කෙනෙක්. ඔය අතර පුස්ස බුදුරජාණන් වහන්සේ ඇතුළු දහස් ගණන් මහරහතන් වහන්සේලා දඹදිව් තලයේ වැඩ ඉන්නවා. මේ රජ්ජුරුවමයි දන් දෙන්නේ. කාටවත් දානයක් දෙන්න අවස්ථාවක් දෙන්නෙත් නැහැ. එච්චරකට සද්ධාවන්තයි. රජ්ජුරුවන්ගේ අතින්ම දන් දෙන්න ඕනේ. ඔහොම දම් පින්කම් කරගෙන ඉන්නකොට දවසක් මේ සහෝදරවරු තුන් දෙනා පුත්කුමාර රාජකුමාරු තුන් දෙනා කතා වුණා. අනේ අපේ පිය රජ්ජුරුව හැමදාම දන් දෙනවා. අපිටවත් දානයක් දෙන්න අවස්ථාවක් දෙන්නේ නැහැ. අපි ගිහිල්ලා අපි තුන් දෙනාම ගිහිල්ලා පිය රජ්ජුරුවන්ගෙන් කොහොම හරි අපිට බුද්ධ ප්‍රමුඛ සංඝයාට දන් දෙමින් පින්කම් කරන්න අවස්ථාවක් අපි ඉල්ලගමු. ගිහිල්ලා කිව්වා පිය රජතුමනි අපි ආවි ඉල්ලීමක් කරන්න. මොකද්ද රාජකුමාරුනි කියලා. ඊට පස්සේ කිව්වා පිය රජුරුව හැමදාම බුද්ධ ප්‍රමුඛ සංඝයාට රාජ්‍ය අනුග්‍රහයෙන් රජුරුවන්ගේ අතින් දම්පැන් පූජා කරවන අපිටත් අවසර දෙන්න කිව්වා. අපිත් කැමති බුද්ධ ප්‍රමුඛ සංඝයාට අපේ අනුග්‍රහයෙන් අපිම මහන්සි වෙලා දම්පැන් පින්කම් කරන්න කැමතියි කිව්වා. ඒ වෙලාවේ පිය රජුරුව කිව්වා දරුවනේ දැන් මම වයසයි. තව ටික දවසකින් මම මිය යයි. මම මැරුණට පස්සේ නුඹල ඇති තරම් පින්කම් කරන්න කිව්වා. ඒ වෙලාවේ රාජකුමාරවරු කියා හිටියා රජතුමනි පිය රජතුමනි මරණයට වයස ભેදයක් නැහැ. පිය රජුරුවන්ට ඉස්සර වෙයිද අපිට ඉස්සර වෙයිද අපි කවුරුත් දන්නේ නැහැ. ඒ නිසානේ අපිටත් දම් පින්කම් කරන්න අවස්ථාවක් දෙන්න කිව්වා. පිය රජුරුවන්ට හිතුණා ඇත්ත නේන්න. මරණයට වයස ભેදයක් නැහැ. පුත් කුමාරවරු තුන් දෙනාගේම ඉල්ලීම සාධාරණයි. ඊට පස්සේ පිය රජුරුව කියා හිටියා හරි එහෙමනම් දරුව තුන් දෙනාටම මාසේ 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 බැගින් මාස තුනක් බුද්ධ ප්‍රමුඛ සංඝයාට අප උපස්ථාන කරන්න මාස තුනක් අවුරුද්දේ අවස්ථාව දෙනවා. කැමැති මාස තුනක් ඉල්ලන්න කීවා. මේ රාජකුමාරවරු තුන් දෙනාම කතා වෙලා වස් කාලේ එනවා ඊළඟට වස් මාස තුන ඉල්ලුවා. අපි මාස තුන මේක ළඟ වස් මාස තුන අපි තුන් දෙනාට දෙන්න කිව්වා. අපි අප උපස්ථාන කරන්න. ඔන්න පිය රජුරුවන්ගෙන් අවසර අරගෙන ඊළඟ වස් කාලේ එන්න කලින් ඉක්මනින්ම ගිහිල්ලා බුද්ධ ප්‍රමුඛ සංඝයාට ආරාධනයක් කරා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපේ රාජ්‍ය තුනට මැති වෙන්න බොහොම රමණීය භූමියක බුද්ධ ප්‍රමුඛ සංඝයා වෙනුවෙන් අපි ආරාමයක් කරවන. ඒ ආරාමේ වස් සමාදන් වෙන දවස වෙනකොට අපි අවසන් කරලා බුද්ධ ශාසනයේ බුදුහාඳුරු ඇතුළු රහතන් වහන්සේලාට සංඝයාට පූජා කරනවා. ඔබ වහන්සේ මගේ ආරාමෙ පිළිගන්න. ඒ වස් මාස තුනම අපේ ආරාමෙ වස් සමාදන් වෙලා වැඩ ඉන්න සේක්වා කියලා ආරාධනයක් කරා. බුදුරජාණන් වහන්සේ මේ ආරාධනාව පිළිගත්තා. දැන් මේ රාජකුමාරවරු තුන් දෙනාම තම තමන්ගේ භාණ්ඩාගාරවල තියෙන ධනෙ යොදවලා ඉතා වෙහෙස මහන්සි වෙලා ඉක්මනින්ම මාස කීපයක් ඇතුළත අංග සම්පූර්ණ රමණීය ආරාම සංකීර්ණයක් විශාල ආරාමයක් බුදුහාමුදුරු වෙනුවෙන් ඉදි කරලා අවසන් වුණා. වස් කාලේ වෙනකොට ආයමත් ආරාධනාව සිහිපත් කරා බුදුරජාණන් වහන්සේ දහස් ගණන් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන වැඩම කළ මේ ආරාම භූමිය පිළිගත්තා. ශ්‍රී හස්තේට රං කෙන්ඩියකින් පැන්වක් කරලා ඒ ආරාමයත් භූමියත් බුද්ධ ශාසනය උදෙසා සඟ සතු කරලා පූජා කරා. මේ රාජකුමාරවරු තුන් දෙනා කල්පනා කරා අපිට කොච්චර අමාරුවෙන්ද අපි මේ දම් පින්කම් කරන්න මේ මාස තුන ඉල්ලගත්තේ. මේ මාස තුනේ අපි රාජ්‍ය කටයුතුවලම යෙදී ඉන්නේ නැතුව අපි ඒ කටයුතු විශේෂ අමාත්‍යවරයෙකුට ඒ පාලන කටයුතු පවරලා අපි දස සිල් වෙමු. අපිත් මේ ආරාමේ අඩුපාඩු සකස් කරමින් දානමාන ආදී පූජා කරමින් බුද්ධ ප්‍රමුඛ සංඝයා ඇසුරු කරමින් බණහමින් වස් මාස තුන ගත කරමු කියලා වැඩිමහල් සහෝදරයාට පාලන කටයුතු වලට උදව් කරපු අමාත්‍යවරු යාළුවෝ මිත්‍රයෝ 500ක් හිටියා කියලා. දෙවනි රාජකුමාරයාට යාළු මිත්‍රයොත් එක්ක රාජ්‍ය කටයුතු වලට සහයෝග දීපු 300ක පිරිසක් හිටලා තියෙනවා. තුන්වෙනි රාජකුමාරයාට 200ක පිරිසක් හිටියා. මේ හැමෝමත් ඒවට උදව්පකාර කරා. රාජකුමාරවරු තුන් දෙනාම දසසිල් සමාදන් වෙලා වස් මාස තුනේම බුද්ධ ප්‍රමුඛ සංඝයාට ඇප උපස්ථාන කරගෙන හිටියා. ඔය අතර අර වැඩිමහල් සහෝදරයාගේ හිතවත් 500ක් දෙනා, ඊළඟ අයට හිතවත් 300ක, ඊළඟ අයට හිතවත් 200ක්, මේ 1000ක පිරිසක් මේ දම්පින්කම් කටයුතු වලට පුදුමාකාර විදිහට උදව්පකාර කරමින් රාජ්‍ය පාලන කටයුතු කරදරයක් නැතුව පවත්වගෙන යන උපකාර කරා. ඔය විදිහට එදා රාජකුමාරවරු 3 දෙනාම වස් මාස 3ම දසසිල් සමාදන් වෙලා පුදුම විදිහට පින් කරගත් ආරාමයක් පූජා කරන. ඒ අය බණ ඇහුවා, සද්ධාවෙන් දම්පින්කම් කළා, ප්‍රාර්ථනා කරා අනේ අපිට මේකට උදව්පකාර කරපු අපේ යාළු මිත්‍ර පිරිසත් මේ හැමෝම එකතුව අපිට මේ පින් බලවත් වෙලා දිව්‍ය මනුස්සාදී සුගති සහිත සැප සම්පත් ලබලා අපිට මේ පිනම බලවත් වෙලා සැපසේ නිවන් අවබෝධ කරගන්න මේ පින් අපිට පාරමිතාවක් වේවා කියලා එදා ප්‍රාර්ථනයක් කරා. පිංගතුනි, කල්ප 92කට පෙර පුස්ස බුදුරජාණන් වහන්සේගේ කාලේ ඔය මහා පිංකම් කරපු රාජකුමාරවරු 3 දෙනා තමයි අපේ ගෞතම බුද්ධ ශාසනයේ උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප බවට පත්තුනේ. එදා ඒ රාජකුමාරවරු 3 දෙනාට හිටියා උරුවෙල් කාශ්‍යපගේ 500 කියන්නේ ඒ පළවෙනි රාජකුමාරයාට හිටපු යාළු මිත්‍රයෝ ඒ 500ක් දෙනා. නදී කාශ්‍යපට එදා 300ක ශිෂ්‍ය පිරිසක් හිටියා. ඒ තමයි දෙවනි රාජකුමාරයාට හිටිය ඒ 300ක් දෙනා. ගයා කාශ්‍යපට 200ක් හිටියා. ඒ තමයි තුන්වෙනි රාජකුමාරයාට හිටපු පිරිස. ඒ සියලු දෙනත් දිව්‍ය බ්‍රහ්ම ලෝකවල සැප සතර අපායට වැටුන්නේ නැහැ කියන කල්ප 92ක් පුරා අපායකට වැටලා නැහැ කිය. අර පිනේ බලය. දැන් බලන්න පින්වතුනි, ආරාමයක් හදලා පූජා කරපු පින, බුද්ධ ප්‍රමුඛ සංඝයා වෙනුවෙන් ආරාමයක් ගොඩනගලා පූජා කරපු පින කොච්චර බලවත් වුණාද කියලා. ඒ වගේම වස් මාස 3 බුද්ධ ප්‍රමුඛ සංඝයාට දන්පැන් පූජා කරලා තමනුත් තමන්ගේ පිරිසත් උතුම් සීල් ගුණ දහම් රැකගෙන ඒ භූමියම වස් සමාදන් වෙමින් පින්කම් කරපු පින සසරේ සතර අපායකට නොවැටි දිව්‍ය බ්‍රහ්ම ලෝකවල මනුස්ස ලෝකවල සැප සම්පත් විඳගෙනම ඇවිල්ලා මනුලව ඉපදුනත් රජපෞල්වල සිටු පෞල්වල බොහෝම ධනවත් තැන්වල ඉපදුනා කියන ඒ පින නිසා අපේ ගෞතම බුද්ධ ශාසනයේ උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප හැටියට 500ක පිරිසත්, 300ක්, 200ක් ශිෂ්‍ය පිරිස ඇතුව මේ 1000ක් පිරිස තරුණ වයසට එනකොට හැමෝම පැවිදි වෙලා තාපස පැවිද්දෙන් බණ භාවනා කරමින් ගුණධර්ම පුරාගෙන හිටියේ. එතකොට බලන්න, පෙර සසරේ තියෙන පින නිසා බුදු කෙනෙකුට ආරාමයක් පූජා කරලා රැස් කරගත්ත පින කොච්චර ප්‍රබලද කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියේ ලෝකෙ දිහා බලනවා. බුදු කෙනෙක් හැමදාම උදෑසන 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමාපත්තියට සමවදිනවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. බුදුවැසී බලනවා, කාටද අද මම පිහිට වෙන්නේ? කවුද අද දවසේ ධර්මය අවබෝධ කරන පින්වන්තමයි? පෙර සසරේ පින් කරපු, ධර්ම අවබෝධයට පින තියෙන පින්වන්තයයි ලෝකේ කොහෙද ඉන්නේ කියලා බුදුවැස යොමු කරනවා. ගන්ධ කුටියේ ඉඳන් දසදහසක් ලෝක ධාතුවටම බුදුවැස යොමු කරනවා. හවස් කාලෙත් බුදු ඇසින් බලනු අද රාත්‍රී කාලෙ බුදුරජාන් වහන්සේ මුණ ගැහෙන ඉන්න දෙවියන් බ්‍රහ්මයන් අතරින් නිවන් දකින්නේ කවුද? දම්සභා මණ්ඩපේ රාත්‍රී බණහන්නේ නැ පිරිස, භික්ෂූන් වහන්සේලා අතරින් අද දවසේ ධර්මාවබෝධ කරන්නේ කවුද? රාත්‍රී කාලෙත් 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමාපත්තියට සමවදී ගන්ධ කුටියේ ඉඳන් දසදහසක් ලෝක ධාතුවට බුදු ඇස විහිදවල බලනවා. මේ විදියට බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් ලෝකෙ දිහා බලනකොට බුදු ඇසින් දකින්නේ පෙර පින් තියන අය. ඒ නිසායි පිංගතුනි, නිවන අරමුණු කරගෙන සිදු කරන පෙර පිනේ වැදගත්කම අපි මහා මංගල සූත්‍රය ඉගෙන ගන්නවා. පුබ්බේච කත පුඤ්ඤතා, පෙර පින් ඇති බව. ධර්මාවබෝධයට ඉතාම වැදගත් දෙයක් තමයි පෙර පින් ඇති බව. නිවන අරමුණු කරගෙන සිදු කරගත්ත පෙර පින. දැන් බලන්න, පෙර පින නැත්නම් ඔබ අහලා ඇති වේළුවනාරාමයේ අල්ලපු ඇටේ හිටියා කියනවා චුන්දසූකරික. පෙරපින් නෑ. සසර අකුසල් බලවත්. ඌරු මරමරා ඌරු මරමරාම හිටිය. මරණාසන්න කාලෙත් ඌරෙක් විදිහටම කෑගහල කෑගහල පණගිය චුන්දසූකරික ගැන ඔබ දේශනාවල ඕන තරම් අහලා ඇති. දැන් බුදුරජාණන් වහන්සේ ලෝකෙ දිහා බලනවා, කාටද මං පිහිට වෙන්නේ? හැබැයි අල්ලපු ඇටේ ඉන්න මේ පව්කාරය බුදු ඇසට යොමු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ පින් ඇති අය හොයාගෙන යොදුන් ගණන් වඩිනවා. හැබැයි මේ වේළුවනේට අල්ලපු ඇටේ හිටපු මිනිස්සයාගේ නිවසට බුදුරජාණන් වහන්සේ වැඩියේ නෑ. දන්නව ඔහු දමනය කරන්න බෑ, ඔහුට පින නෑ, අකුසල් බලවත්. ඔහුටවත් අනේ මට බුදුරජාණන් වහන්සේ බලන්න යන්න හිතෙනවා, නිකං හරි ගිහිල්ලා ඔය කියන බණ ටිකක් අහගෙන ඉන්න ඕනේ, එහෙමවත් හිතෙන්නේ. කොච්චර රජවරු සිටුවරු දස දහස් ගණන් පිරිස වේළුවනේට බණහන් එනවා. බිම්බිසාර රජුරුවන්ගේ රාජකීය උයනන වේළුවනාරාමේ. එතකොට කොච්චර පිරිස ඇවිල්ලා බණ ඇහුවා, මොනතරම් මිනිස්සු බුදුගුණ දහම් ගුණ කිය කිය යන පිරිස මොන ගැහුණත් Tamanට හිතෙන්නේ අනේ මමත් ගිහිල්ලා බණ ටිකක් අහන්න ඕනේ. අකුසලෙන් හිත වැහිලා තියෙන්නේ. ඒ නිසා පිංගතුණි මේ ධර්මාවබෝධය කරා යන ගමනේ පෙර පින කියන එක ඉතාම වැදගත් දෙයක්. පුබ්බේච කත පුඤ්ඤතා. දැන් බලන්න උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප කියන මේ තුන් දෙනා පෙර සසරේ කල්ප 92කට පෙර සිදු කරපු මේ පින කොච්චර බලවත් වුණාද? කල්ප 92ක් පුරා සතර අපායකට නොවැටි සුගති සහිත සැප සම්පත් විඳින්මින් සසරේ ගමන් කරා. ඒ වගේම ඒ පිනම බලවත් වෙලා බුද්ධ ශාසනයක නිවන් අවබෝධ කරගත්තා. රහත් වුණා. බුදුරජාණන් වහන්සේ උරුවෙල් කාශ්‍යප ඇතුළු පිරිස දමනය කරන්න ඒ තරම් ප්‍රාතිහාර දැක්වේ පෙර පින නිසා. බුදුරජාණන් වහන්සේ යුතුන් ගණන් පින් ඇති අය හොයාගෙන වඩිනවා. පිංගතුනි බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ උන්වහන්සේ දහම් දෙසපු ආකාරය, උන්වහන්සේගෙන් ධර්මය අවබෝධ කරගත්ත පිරිස දිහා බලද්දි පෙර පින ඇති අය මහා පුදුම විදිහට මේ ශාසනය තුළ පෙර පින බලවත් වෙලා තියෙනවා ධර්ම අවබෝධය පිණිස. පිංගතුනි ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ දම්සභා මණ්ඩපේ දහම් දෙසනකොට උන්වහන්සේ වැඩිම කාලයක් වැඩ හිටියේ ජේතවනාරාමේ. බොහෝ පිරිස යොදුන් ගණන් ඈත ඉඳන් එනවා පිරිස පිරිවරාගෙන බණහලයන්. දැන් බුදුරජාණන් වහන්සේගෙන් බණහන්න උන්වහන්සේ හොයාගෙන ආවත් දම්සභා මණ්ඩපේ ඉස්සරහින්ම වාඩි වෙලා බණ ඇහුවත් හැමෝම නිවන් අවබෝධ කරේ නෑ. බුදුරජාණන් වහන්සේගෙන් බණහන්න දහසක් දෙනා වාඩි වෙලා බණ ඇහුවත් බුදුරජාණන් වහන්සේ ඒ බණහන පිරිස දිහා බුදු ඇසින් බලනවා, කවුද අද මේ පිරිසෙන් ධර්මය අවබෝධ කරන පින්වන්තමයි, මේ පිරිස අතර ධර්මය අවබෝධ කරන්න පින තියෙන්නේ කාටද කියලා බුදු ඇසින් බලනවා. දහසක් දෙනා වාඩි වෙලා බණ ඇහුවත් පෙර සසරේ පින් තියෙන්නේ එක්කෙනෙකුට දෙන්නෙකුට කීප දෙනෙකුට වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ඒ අය අරමුණු කරගෙන ඒ අයගේ පෙරපින මතුවෙන විදිහට දහම් දෙසනවා. දේශනාව අවසන් වෙනකොට මාර්ගඵල ලබන්නේ ඒ කීප දෙනා විතරයි. අනිත් අය හිත පහදවා ගන්නවා. දේශනාවල තියෙනවා ඒ පෙරපින් තියෙන කීප දෙනා ධර්මය අවබෝධ කරගන්නවා. අනිත් අය හිත පහදවා ගන්නවා, සාමීනි මේ ධර්මය හරියට වහලා තිබ්බ දෙයක් ඇරලා පෙන්නවා වගේ. අන්ධකාරෙ හිටපු කෙනෙකුට ආලෝකයක් පහළ කරා වගේ මේ දේශනාව. මම්මුලා වෙච්ච කෙනෙකුට පාර පෙන්වුවා වගේ ඔබ වහන්සේගේ මේ දේශනාව. අද පටන් අපි දිවි හිමියෙන් බුදුන් සරණ යනවා. සාමීනි අද පටන් අපි දිවි හිමියෙන් ධර්මයේ සරණ යනවා. සාමීනි භාග්‍යතුන් වහන්සේ අද පටන් අපි දිවි හිමියෙන් ශ්‍රාවක සංඝයා සරණ යනවා. අපිව මේ බුද්ධ ශාසනය තුළ තෙරුවන් සරණ ගිය උපාසක උපාසිකාවන් හැටියටම පිළිගන්න සේක්වා කියලා තෙරුවන් සරණ ගිහිල්ලා හිත පහදවාගෙන ඒ අය පිටත් වෙලා යනවා. හැබැයි මාර්ගඵල ලබන්නේ, සෝවාන් වෙන්නේ, සකදාගාමී වෙන්නේ, රහත් වෙන්නේ, අනාගාමී මේ මාර්ගඵල ලැබුණේ පෙර පින් තියෙන අය තමයි. දේශනාව කෙලවර ධර්මය අවබෝධ කරගත්තා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් ලෝකෙ දිහා බලද්දි. පින් ඇති අය කොහෙද ඉන්නේ යොදුන් ගණන් ඈත හිටියත් පාත්තරි අරගෙන බුදුරජාණන් වහන්සේ අය හොයාගෙන ළඟටම යන. සමහර ලාවට දැන් ඔබට හිතෙන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ තරම් එයාලා හොයාගෙන ඉච්චර දුරක් වඩින්නේ ඇයි? හරිනම් එයාලා ඉන්න එපැයි බුදුහාඳුරු ළඟට. බුදුහාඳුරු හොයාගෙන. බුදුරජාණන් වහන්සේ ඉච්චර දුරක් වැඩම කරලා පිළිගන්න නැති අයට ඒ තරම් සමහර අය ඔබ දන්නවා පින්වතුනි පෙර පින කියන එක. දවසක් එක බමුණෙක් බුදුරජාණන් වහන්සේට බැන බැන හැබැයි පෙර පින පෙර සසරි පසේ බුදු කෙනෙකුට දානයක් දීලා කල්ප ගානකට පෙරහරි නිවන් අවබෝධය ප්‍රාර්ථනා කරපු මහා පිනක් තිබ්බ කෙනෙක්. හැබැයි ඔහු ඒ කාලෙ බුදුහාඳුරු පහළ වෙච්ච කාලෙ බමුණේ ඒ බ්‍රාහ්මණ දුෂ්ටි පිළිගත්ත විශ්වාස කරගත්ත මේ බමුණ උදේ ඉඳන් හවස් වෙනකම් බුදුහාඳුනට බැන බැනයි. දවසක් මේ බමුණ පිරිසක් අතරට ගිහිලා කිව්වා ඕම් බලාපං අද මං යනවා කිව්වා බුදුහාඳුරු ඔය ශ්‍රමණ භවත් ගෞතම ඒ කාලේ මිනිස්සු හැඳින්නුවේ ශ්‍රමණ භවත් ගෞතමයන් කියලා තමයි බොහෝ දේශනාවල තියෙන්නේ. අන්‍ය ආගමික බුදුහාඳුරන් අඳුන්නන්. මම ගිහින් හොඳ පාඩමක් උගන්නන ඕම් බලාපල්ලා කුඹලා කියලා දැන් අර පිරිස අතර කියලා ආවජීත වනේට ඇවිල්ලා බුදුහාමුදුරන්ට කපටිකමෙන් ආවත් කපටි පුද්ගලයා බොරු සද්ධාව පෙන්නලා තමයි සැලසුම් කරන්නේ. ඉතින් බුදුහාමුදුරන්ට වැඳලා එකත් පසකින් වාඩි වෙලා කිව්වා ස්වාමීනි මම මේ ආවේ ඔබ වහන්සේට හෙට දවසේ මගේ නිවසට දානෙකට ආරාධනා කරන්න. බුදුරජාණන් වහන්සේ දන්නවා ඔහුගේ සිත බුදුහාමුදුරන්ට පේනවා. ඇත්තටම ඔහු දන් දෙන්නද මේ හෙට ආරාධනා කරන්නේ? ඔහු මොකද්ද කරන්න සූදානම් වෙන්නේ? හෙට දවසේ ඇත්තටම මොකද්ද වෙන්නේ? බුදුහාඳුරන්ට බුදු ඇසින් සියල්ල පේනවා. හැබැයි බුදුරජාන් වහන්සේ බැලුවා ඔහුට නිවන් දකින්න පිනක් තියෙනවද? ඔහුට පෙර සසර පිනක් තියෙනවා. බුදුරජාන් වහන්සේ ආරාධනාව පිළිගත්තා. හැබැයි මේ බමුණ දන්නේ නැහැ හෙට වෙනදේ. ඔහු ගිහිල්ලා කිව්වා අන්න මට රැවටුණා කියලා. මං හෙට දෙන්නම් කිය හොඳ දානය. ඕම් බලාපල්ලකො හෙට වෙන දේ කියලා දැන් කියෝ කියෝ ගියා. ගිහිල්ල මේ පවුකාරයන් මොකද කරේ? තැන් තැන්වල ඇවිදල ඇවිදල හැම තැනම තිබ අසූචි එකතු කරලා භාජනවලට දාගෙන ඇවිල්ලා මේසේ උඩ භාජන ගොඩකට අසූචි පුරෝල අර භාජන වහලා තිබ්බ. බුදුරජාණන් වහන්සේ පසුවදා නිවසට වැඩම කරා. වැඩියට පස්සේ ආසනයක් පනවලා ස්වාමීනි මෙතන වැඩ ඉන්න කියලා කිව්ව. මේන් ඔබ වහන්සේට ඇති තරම් වළඳන්න දානි තියෙනවා කිය. ඔබ වහන්සේ ඇති තරම් වළඳන්නේ කියව. මේ ඔක්කොම ඔබ වහන්සේට කියව. මේ භාජනවලට මේ පවකාරය අසූචි පුරවල. හැබැයි පිංවතුනි බුදුරජාණන් වහන්සේ දන්නවා ඔහු මොකද්ද කරන්න සූදානම් වෙන්නේ, මොකද්ද ඇත්තටම වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා හරි දානි ගන්න කලින් ඔබ වාඩි වෙන්නකො කියලා ඔහු බුදුරජාණන් වහන්සේ ඉදිරියෙන් වාඩි කෙරෙව්වා. බුදුරජාණන් වහන්සේ අහනවා බමුණ ඔබට ආරංචියක් ලැබෙනවා ඔබේ නෑදෑයෙක් යාළුවෙක් හිතවතෙක් ළඟම හිතවතෙක් ඔබේ නිවසට එනවා කියලා. ඔබ මොකද කරන්නේ? ස්වාමීන් ඉතින් හිතවතෙක් නම් නෑදෑයෙක් නම් ළඟම කෙනෙක් නම් ඔහුට ඉතින් ගෙදරට ආවම නිකන් යවන්නත් බැරි නිසා ඉතින් සංග්‍රහයක් හදලා ඔහු වෙනුවෙන් සංග්‍රහයකුත් කරලා තමයි ඔහුව පිටත් කරන්නේ. ඉතින් ඒක අපේ චාරිත්‍රයක් කියමු. බුදුරජාණන් වහන්සේ අහනවා බමුණ බැරි වෙලාවත් ඒ අය ඒව පිළිගත්තේ නැත්නම් මට හදිස්සි යන්න තියෙනවා මට ඉක්මනින් යන්න ඕන කියලා මේව පිළිගන්නේ නැතුව ගියොත් ඔබ මොකද කරන්නේ? ඉතින් වටිනා දේවල් වියදම් කළ මහන්සියෙන් හදාගත්ත කෑම වීම ඉතින් එහෙමයි ඉතින් අපි කනවා කියව. අපිව භුක්ති විඳිනවා. බුදුරජාණන් වහන්සේ වදාළ බමුණ ඔබ බොහෝම මහන්සි වෙලා ඔබ ඊයේ දවසේ ඉඳන් උත්සාහ කරලා හදාගත්ත මේ ආහාර ටික මට එපා කියෝ. ඔබම භුක්ති විඳින්න කියෝ මේවා. මේවා මම පිළිගන්නේ නැහැ කියෝ. ඔබට හොඳයි කියෝ. ඔබ භුක්ති විඳින්න කියෝ. ඔහුට විශාල ලැජ්ජාවක් ඇති වුණා. හෝ මං කරගත් අකුසලේ. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වැඳ වැටුණා. අනේ ස්වාමීනි මට සමා වෙන්න, මට අනුකම්පා කරන්න, මට සමා වෙන්න කියලා. බුදුරජාණන් වහන්සේ ඔහුට පිළිවෙල කතාවෙන් දහම් දෙසුවා. දාන කතා, සීල කතා, සග්ග කතා, කාමානං ආදීනවන්, නෛෂ්ක්‍රම්‍ය ආනිසංස මේවා මතුකරමින් පිළිවල කතාවෙන් දහම් දෙසුවා. එහෙම දහම් දෙසල අවසන් වෙලා චතුරාරි සත්‍ය ඇතුළ සාමුක්කංසික දේශනාව කරා. ඒ දේශනාව අවසන් වෙනකොට ඔහු සෝවාන් ඵලයට පත්තු. දැන් බලන්න පෙර පින තිප්ප කෙනාගේ පින මතුවෙච්ච හැටි. ඔය වගේ පිංගතුනි මේ බුද්ධ ශාසනයේ ධර්මය අවබෝධ කරගත්ත සමහර චරිත බුදුහාමුදුරුවන්ට උන්වහන්සේ මරන්න හිතාගෙන යවපු දුණු ශිල්පේ අජාසත් රජුරුවන්ගේ දුණු ආයු ඉල්ලගෙන දේවදත්ත බුදුහාමුදුරු මරන්න සැලසුම් කරලා දුණු ශිල්පින් යදෙව්. දුණු ආයු 36 දෙනෙක් යදෙව්වා එක එක පාරවල් වල. මේ 36 දෙනාම බුදුහාමුදුරන්ගෙන් බණ අහලා සෝවාන් වුණා. බුදුහාමුදුරන් මරන්න යදෙව්. හැබැයි ඒ අය බුදුරජාන් වහන්සේට පුළුවන් වුණා ඒ අයගේ පෙරපින මතු කරමින් දහම් දෙසන්. ඒ අය ධර්මය අවබෝධ කරගත්තා. ඒ අය උතුම් මරහත් මාර්ගඵල අවබෝධ කරගෙන ධර්මය අවබෝධ කරගත්. එතකොට අපිට පේනවා සමහර අය බුදුහාමුදුරන්ට නිඳා කරපු අය, බුදුරජාන් වහන්සේට බැනපු අය. බුදුරජාන් වහන්සේ බැලුවේ මට බැන්න නේද, මොහු මට නිඳා කරා නේද, ධර්මයට ගැරහුවා නේද. ඒවනේ මේ බුදුරජාන් වහන්සේ බලන්නේ ඔහුට පෙරපිනක් තියෙනවද, ඔහු සසරේ පින් කරපු කෙනෙක්ද, ඔහුට ධර්මය අවබෝධ කරගන්න පෙරපින තියෙනවද. අන්නේ පෙරපින මතු කරමින් බුදුරජාණන් වහන්සේ ඔහුට දහම් දෙසනවා ඔහු ධර්මය අවබෝධ කරගන්න. පින් නැති කෙනා බුදුරජාණන් වහන්සේගෙන් දවස ගානේ බණ අහන්නවත් පෙරපින නැති කෙනාට සමහර වෙලාවට ධර්ම අවබෝධයට නුවණ වැඩෙන්නේ නැහැ. සමහර අය බුදුරජාණන් වහන්සේව දැකලා බණ අහලා අවස්ථාව මගහැරිච්ච අය කොච්චර ඉන්නවද. පෙරපින නැති කෙනාට අවස්ථාව මගහැරුණා. ඒ නිසා පින්වතුනි ධර්මාවබෝධය අරමුණු කරගෙන සිදු කරපු පෙරපින කියන එක ඉතාම වැදගත් දෙයක් ධර්මාවබෝධයේ පිණිස. මෙන්න මේ කාරණය ඔබ හොඳින් තේරුම් අරගෙන ඔබේ ජීවිතය තුළ පුළුවන් තරම් පින් කරන්, කුසල් වඩන්, ධර්මාවබෝධය අරමුණු කරගෙන පෙරපින් කරන්. ඔබ කරන හැම පිනක් තුළම ප්‍රාර්ථනා කරන්න මේ කරන පින්, මේ කරන කුසල් මේ සියල්ල මට නිවන් අවබෝධයේ පිණිස, ධර්මාවබෝධයේ පිණිසම පාරමිතාවක් වේවා. ඒකට ධර්මී කියන්නේ නිස්සරණ අභ්‍යාසයෙන් පින් කරනවා කියලා. දානයක් දුන්නා ප්‍රාර්ථනා කරන්න මේ දානමය පින මට නිවන් අවබෝධයට පාරමිතාවක් වේවා. ඔබ සිල් සමාදන් වෙනවා. ඒ සීලය තුළ ඔබ ප්‍රාර්ථනා කරන්න මේ සීලමය පින මට නිවන් අවබෝධයට පාරමිතාවක් වේවා. ඔබ පුරුදු කරන ගුණධර්ම තුළ ඔබ ප්‍රාර්ථනා කරන්න මේ ගුණධර්ම මට නිවන් අවබෝධයට පාරමිතාවක් වේවා. මේ විදිහට පින්වතුනි ධර්ම අවබෝධය අරමුණු කරගෙන පින් කරන්න. ඉතින් ඔබ හැම දිනාටමත් මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර සද්ධාදී ගුණධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා.